සභාව කල්පනා දීමේ ගරු
සභාපතිමනි, මැයි මාස 25 වෙනි දින සිකුරාදා පෙරවරු 10:30 දක්වා සභාව කල්තැබීත්වය යෝජනා කරමු.
කල්තැබීමේ යෝජනා ගානක වක්කුඹුරේ ගරු මන්ත්‍රීතුමා.
ගරු මුල්සනේ, ගරු සභාපතිතුමනි, කල්තැබීමේ යෝජනාව වර්තමාන කාල සීමාව තුළ හඳුනා නොගත් උණු රෝගයක් වසංගතයක් ලෙස දකුණු පළාත තුළ වේගයෙන් පැතිර යාම හේතුවෙන් දරුවන් 12 දිනක් සහ ගැබිනි මාතාවක් ජීවිතත්වයට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳ ඉක්මන් පියවරක් ගන්නා ලෙස යෝජනා කරනවා. මුලසුනේ ගරු සභාපතිතුමනි, දකුණු පළාතේ ප්‍රාථමික පාසල් වහලා, ඒ වගේම පෙර පාසල් වහලා, මේ උණ රෝගෙත් එක්ක, මේ වසංගත රෝගෙත් එක්ක ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් ඒ ප්‍රදේශෙත් ගං අතුර තියෙනවා, ගාල්ල මාතර ප්‍රදේශෙත් මේ උණ රෝගෙත් ඒ සමගම පැතිර යනවා. මේක පටන් ගත්තේ අප්‍රේල් මාසේ සිට තමයි මේ පටන් ගත්තේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරස තත්ත්වයත් අමතරව ඇට්නෝ වෛරසය තවදුරටත් දකුණු පළාත තුළ ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒක නිසා මේ පිළිබඳව මේ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, ඒ වගේම වසංගත රෝග අංශයෙන් යම්කිසි වැඩපිළිවෙලක් කරගෙන ගියා නම් මේට කලින් මේ පිළිබඳව හොයලා බලලා රජයේ වැඩපිළිවෙලක් තිබුණා නම් මෙච්චර ජීවිත හානියක් වෙන්නේ නැහැ. මේට ඉස්සෙල්ලත් මේ වගේ රෝග පැතිරලා තියෙනවා. ඒක නිසා රෝගයක් පැතිරෙන්න ඉස්සෙල්ලා ඒ ගැන හොයලා බලලා කටයුතු කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. අපි දන්නවා මේ වගේම ඩෙංගු රෝගේ පැතිරීගෙන යනකොට ඒකට පිළියම් හොයනවා. දැන් මේ රෝගේ පැතිරිලා පාසල් වහලා, ඒ පෙර පාසල් වහලා ඒ කටයුතු කරාට රෝගේ වෙනත් පළාත්වලට පැතිරෙන එක වළක්වන්නත් වැඩපිළිවෙලක් හදන්න ඕනේ. අපි ඇමතිතුමාගෙන්, නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නවා, එතුමාගෙන් ඉල්ලන්නේ මේක මැඩපවත්වලා මේ පුංචි දරුවන්ට මේ වගේ රෝගයක් හැදුනාම දෙමව්පිය ඊට වඩා බය වෙනවා. ඒ නිසා දරුවෝ ඉස්කෝලේ යව්වේ නැති වුණත් මේ රෝගේ පැතිරෙනවා. ඒකට විසඳුමක් ඔබතුමාලා මේ වෙනකොට හොයාගෙන තියෙනවද? අපි දන්න ආකාරය අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ අමාත්‍යාංශයේ තියෙන ප්‍රශ්නයක් උඩ. මේ අමාත්‍යාංශයේ වසංගත රෝගයකේ වෛද්‍යවරු ඉල්ලාස් වෙනවා. එසා සෞඛ්‍ය ඇමතිතුමා, ගරු සභාපතිතුමනි, එතුමා ජනාධිපතිවරයා වගේ සෞඛ්‍යත් කරනවා, ඒ වගේම අනිත් කටයුතු කරනවා, සියල්ලම කරන්න ගිහිල්ලා ඒක නිසා අනාගෙන තියෙන්නේ. දැන් මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් ඒකට උත්තර දෙන්නෙත් එයා. තමන්ගේ අමාත්‍යාංශය වැඩේ කරනව ඇරෙන්න වෙනත් අමාත්‍යාංශවල අතපත ගන්න කියලා තමයි මේක වෙලා තියෙන්නේ. FCID ගැනත් හොයනවා, පොලිසිය ගැනත් හොයනවා, හමුදාව ගැනත් කියනවා, හොරුවල්ලන්ටත් යනවා කියනවා. තමන්ට පවර්ලා තියෙන වගකීම ඉෂ්ට කරා නම් මේ දකුණු පළාතේ මේ දරුවෝ ජීවිතක්ෂයට පත් වෙන්නේ නැහැ. අපි ඒක නිසා නියෝජ්‍ය ඇමතිතුමාට කියනවා, ඔබතුමා මේ ගැන හොයලා බලලා මේ කටයුත්තේදී මැදිහත් වීමක් වෙන්න, ඒ වගේම මේ ගං අතුරු තත්ත්වෙත් එක්ක තවත් වසංගත රෝග ඇති වෙන ඉඩකඩ තියෙනවා. ගං අතුරු බහිනකොට තමයි රෝග වැඩි වෙන්නේ. ඒ නිසා ඒ ගැනත් ඔබතුමා කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒක මට මේ අවස්ථාවේ මම ඔබතුමා ඉල්ලීමක් කරනවා. පෙරක් රෝහල් තියෙනවා, හවස 4 විතර වෙනකන් තමයි බෙහෙත් දෙන්නේ. ඊට පස්සේ ඒ රෝහල වහනවා. මම ඇහුවා මේ රෝහල් වල තියෙන මොකද්ද ප්‍රශ්නේ කියලා. දැන් මම ඇහුවාම වේරගම් මගේ ආසනේ රෝලක් තියෙන, මම ඒ කාලේ හදලා විවෘත කළා, මේ ඔක්කොම කරලා තිබුණා. දැන් හවස 4න් පස්සේ රෝහල වහනවා. ගරු ඇමතිතුමනි, අපේ පැත්තේ ගං අතුරට ආව වුණාම ඒ ප්‍රදේශයේ ඉන්න අයට බෙහෙත් ගන්න යන්න තියෙන එකම රෝහල වේරගම රෝහල. ඒක ඇහුවට පස්සේ ආයේ රත්නපුරේ මහ රෝහලටවත් එන්න විදිහක් නැහැ. ඒක ඇහුවාම කියනවා දැන් ගිලන් රථේ නැති නිසා රෝගීන් නවත්ත ගන්න නැහැ කියලා. ඒ දකුණු දෙල්ලමට රෝහලක් තියෙනවා. ඒකත් මුහුද වගේ වටේම වට වෙලා තියෙන එකම රෝහල. ඒ රෝහලෙන් ඇහුවාම කියනවා ගිලන් රථේ තියෙනවා, හැබැයි ඒකෙත් නවත්ත ගන්නේ නැහැ. මගේ දුම්බර රෝහල තියෙනවා. මේ නම්බපාණන් එහාට යන්න බෑ, ඉංගිරියට එන්න බෑ, ලෙඩෙකුට. අර පැත්තෙන් කිරියල්ලට යන්න බෑ, පාරවල් යට වෙලා. ඒ රෝහලෙන් විතරයි මේ ඔක්කොටම බෙහෙත් ගන්න තියෙන්නේ. දැන් ඒ රෝහලෙත් වැඩේ එක වෛද්‍යවරයා ඉන්නේ, ඒකෙනු 4න් පස්සේ බෙහෙත් දෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා සෞඛ්‍ය ගැන ඇමතිතුමා මහ ඊලින් කතා කරනවා. සියයට මෙච්චරක් වෙන් කරා ඉතිහාසයේ වැඩිම ගාන දුන්නා මේ රටේ මිනිස්සුට අවශ්‍ය කරන පහසුකම් දෙනවා කියලා. හැබැයි රෝහල් තිබුණට වැඩක් නෑ. ඒක සක්‍රිය කටයුතු කරන්න නැත්නම් හතරෙන් පස්සේ ලෙඩ්ඩු මේ ලෙඩා කියන එක පපුවේ අමාරු හරි මොකක් හරි හැදෙන එකට හතර වෙනකන් හැදෙන්නේ නෑ. උදේ 8 ඉඳන් රෝහල පවත්වනවා නම් පැය 24ම තියෙන්න ඕනේ. ගම්බද විශේෂයෙන්ම රෝහලක අත්‍යවශ්‍ය කටයුත්තක් ඇටින් මේක පවත්වගෙන යන්න ඕනේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ පිළිබඳව මැදිහත් වෙලා අවශ්‍ය කටයුතු කරලා මේ ගම් අතුරෙන් හානි වෙන ප්‍රදේශවල රෝහල් වලට අඩුම කාලේ ඒ කාලේටවත් වෛද්‍යවරු යොමු කළා ඒවා 24 පැයෙම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා හිටන් ඔබතුමාගෙන් ඉල්ලා සිටමින් මේ ඒ වගේම මේ දකුණු පළාතේ පැතිරෙන රෝගය රටේම ව්‍යාප්ත වෙන්න එක නවත්වන්න වැඩ පිළිවෙලක් ඉක්මනින්ම හදන්න ඔබතුමාවත් ඒ අමාත්‍යංශයේ කටයුතු හොයලා බලලා කටයුතු කරන්න කියලා ඉල්ලමින් මනින ස්තුතියි.
යෝජනාව ස්ථිර කිරීම ගරු වෛද්‍ය සුදර්ශනී ෆ්‍රැන්ඩ් පුලිමැතිනි.
උල්ලාසනීය ඔබ වන ගරු මන්ත්‍රීතුමනි, මම ඇත්තටම සන්තෝෂ වෙනවා. ඉතාමත්ම වැදගත් යෝජනාවක් අපේ ජානක වක්කුඹුර මන්ත්‍රීතුමා ඉදිරිපත් කෙරුවේ. මේ යෝජනාව මම ස්ථිර කරනවා. මේ වෙනකොට දකුණු පළාතේ පැතිරීගෙන යනවා වසංගත රෝගයක්, උණසෙන් ප්‍රතිශ්‍යාව සහ නියුමෝනියාව කියන රෝග වලින් විශාල වශයෙන්ම අවුරුදු දෙකට අඩු දරුවෝ, ඒ වගේම ගර්භණී මව්වරු, කිරිදෙන මව්වරු, වැඩිහිටි අයට ඉතාමත්ම තදින් බලපාන රෝගී තත්ත්වය, බොහෝ විට හිතන්නේ ඉන්ෆ්ලුවන්සා රෝගය කියලා. අද වෙනකොට මාතර රෝහල, කරාපිටිය රෝහල, ඒ වගේම කඹුරු පිටිය රෝහල, ඒ වගේම දකුණු පළාතේ තංගල්ල, වලස්මුල්ල, ඇල්පිටිය කියන රෝගවල රෝහල්වල රෝගීන් විශාල වශයෙන් ඇතුළු වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව හැටියට මම දකින්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත් කිරීමේ තියෙන වැරදි ක්‍රියාමාර්ගයක්. විශේෂයෙන්ම අපි මේ ගැන අවධානය යොමු කෙරුවා. මේ රටේ වසංගත රෝග මර්ධනය කරන්න අවශ්‍ය කරන තාක්ෂණික දැනුම, ඒ වගේම අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්නේ වසංගත රෝග ඒකකෙන්. දැන් මේ වසංගත රෝග ඒකකේ මෙච්චර කාලයක් හිටියේ වසංගත රෝගයේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් තමයි මේ වසංගත රෝග ඒකකේ අධ්‍යක්ෂක හැටියට නැත්නම් ප්‍රධානී හැටියට පත් වුණේ. මේ ඔහුට මූලික වෛද්‍ය උපාධියට අමතරව ප්‍රජා වෛද්‍ය පිළිබඳව මාස්ටර්ස් එකක්, ඒ වගේම ප්‍රජා වෛද්‍ය පිළිබඳව පශ්චාත් ඩොක්ටරේට් එකක්, ඊට අමතරව මේ ප්‍රජා වෛද්‍ය පිළිබඳව විශේෂම වසංගත රෝග මර්ධනය පිළිබඳව ලොකු අධ්‍යක්ෂින් පළපුරුද්දක්, ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් පළපුරුද්ද තියෙන කෙනෙක් තමයි අවුරුදු ගානකට පස්සේ වසංගත රෝග විද්‍යාඥ ඒකකේ ප්‍රධානියා බවට පත් වුණේ. නමුත් අද වෙනකොට ගිය අවුරුද්දේ 2017 දෙසැම්බර් 14 ඒ සඳහා පත් කරලා ඉන්නේ පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් තමයි මේ වසංගත රෝග ඒකකේ අද අධ්‍යක්ෂකවරයා ප්‍රධානියා බවට පත් වෙලා ඉන්නේ. මේ වසංගත රෝගය පිළිබඳව කිසිම පළපුරුද්දක් නැති, කිසිම අත්දැකීමක් නැති වෛද්‍යවරේ පත් කරපම ඔහුට දෙන්න බෑ තාක්ෂණික උපදෙස් ප්‍රාදේශීය වශයෙන් රෝග මඩින්න. අද ලංකාව බොහෝ විට අපි කතා කරනවා දකුණු ආසියාතික කරේ තියෙන හොඳම රට, සෞඛ්‍ය දර්ශකත අතින් ඉදිරියටම ගිය රට. මේ අතීතයේ ඉඳන් ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු හරිතැන්වලට යොමු කිරීම තුළ අද මේ සෞඛ්‍ය දර්ශක අපි ලබා ගත්තේ. හැබැයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන වැරදි විශේෂඥ වෛද්‍යවරු වැරදි තැන්වලට පත් කිරීම තුළ අද යම්කිසි කඩාවැටීමක් තියෙනවා. ඒ නිසා අපි පරිපාලන ක්ෂේත්‍රයේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඒ රෝහල් වලට ඒ අවශ්‍ය තැන්වලට පත් කෙරුවට කමක් නැහැ. නමුත් සමහර තැන් තියෙනවා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු ඒ පිළිබඳ පුහුණුවලක්, ඒ පිළිබඳ අත්දැකීම තියෙන අය පත් කරන්න ඕන. දැන් නිකම් නිකම් අපි MBBS සාමාන්‍ය මූලික උපාධියත් එක්ක අපි රෝගීන්ට ප්‍රතිකාර කරනවා. හැබැයි ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නේ ඒ ක්ෂේත්‍රයේ පිළිබඳව විශේෂ පුහුණුවක්, විශේෂ අත්දැකීමක් රට තුළ අවුරුදු ගණනාවක් ඒ ක්ෂේත්‍රය තුළ වැඩ කරලා, ඒ වගේම ජාත්‍යන්තරයේ පළපුරුද්දත් එක්ක තමයි ඒ ක්ෂේත්‍රයට යන්නේ. නමුත් අද එහෙම නැහැ. අද ඒ නිසා අද රෝග වැළැක්වීමේ අංශයේ කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. අද මාතෘ හා සෞඛ්‍ය පිළිබඳව ඒ ඒකකේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයෙක් පත් කරලා තියෙන පරිපාලනය පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙනවා. අද වසංගත රෝග විද්‍යාඥ ඒකකේ ඉන්නේ පරිපාලනය පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙනවා. ඒ වගේ විශේෂිත වූ ව්‍යාපාර විශේෂිත වැඩසටහන් වලට ඒ පිළිබඳ පළපුරුද්ද අධ්‍යක්ීම විශේෂඥ දැනුම තියෙන කෙනෙක් පත් කරනවා. අපි දැක්ක ගිය අවුරුද්දේ විශාල වශයෙන් ඩෙංගු රෝගය නිසා මේ රටේ දරුවෝ මිය ගියා, කාන්තාවෝ පිරිමි අය රෝගීන් විශාල වශයෙන් මිය ගියා, විශාල තදබදයක් රෝහල්වල තිබුණා. ඒකට හේතුව මොකක්ද? ඩෙංගු රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නකොට එහි අධ්‍යක්ෂක ප්‍රධානිය හැටියට පත් කරුවේ පරිපාලන ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරී. අපි ඒ පාඩම් වලින් අපි තවම ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා අද රට තුල විශාල වසංගත රෝග පිළිබඳ ලොකු අඩපණවීමක් තියෙනවා. අද වසංගත රෝග ඒකකය තමයි රට පුරාම පසු විපරම් කරන්නේ, නියාමනය කරන්නේ, සම්බන්ධීකරණය කරන්නේ, වසංගත රෝග වළක්වන්නේ. ඒ වගේම විශේෂයෙන් එන්නත් ලබා දීමේදී මේ එන්නත් වල ගුණාත්මකභාවය, ඒ වගේම එන්නත් දරුව ලබා ප්‍රතිශතය පිළිබඳව වාර්ෂිකව ප්‍රගති සමාලෝචන රැස්වීම පවත්වන. අද මාස 6ක් වෙනවා තාම ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික මට්ටමේ පවත්වා ගැනීමට හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම දිස්ත්‍රික්ක මට්ටමට ගිහිලා බලන ප්‍රාදේශීය වශයෙන් මේ එන්නත් ආවරණය වෙච්ච දරුව සංඛ්‍යාව, ඒ වගේම එහි ගුණාත්මකභාවය පසු විපරම් කරලා බලලා ඒ වගේ ප්‍රගති සමාලෝචන රැස්වීම් ප්‍රාදේශීය දිස්ත්‍රික් මට්ටමින් තියෙනවා. අද ඒවා එකක්වත් පවත්වගෙන නැහැ. අද විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරු අද උපදෙස් ගන්න නැහැ. මොකද ඔවුන්ට උපදෙස් ගන්න බැහැ මේ ප්‍රධානියාගෙන්. ඔහුට ඒ පිළිබඳ දැනුම පළපුරුද්ද නැහැ. අපිට පුද්ගලය එක්ක නෙමේ ගැටලුව තියෙන්නේ මේ ක්‍රමවේදය පිළිබඳ. ඒ නිසා අපි ඉල්ලනවා සෞඛ්‍ය ඇමතුමාට මේ ප්‍රශ්නේ අපි කතා කරව. එතුමා ඒ වෙලාවේ එකඟ වුණා ඒ වරද නිවැරදි කරනවා කියලා. හැබැයි අද වෙනතෙක් ඒ වරද නිවැරදි කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා අපිට ගැටලුවක් තියෙනවා. අපි ආඩම්බරයෙන් කතා කරපු හයි ඉමුනයිසේෂන් කවරේජ් එක, කියන්නේ එන්නත් වලින් ආරක්ෂිත දරුවෝගේ ප්‍රතිශතය ඉදිරියේදී කඩාවැටීමට ලක් වෙයි. අපි පොලියෝ රෝගය මර්ධනය කරලා තියෙනවා. නවජන්ම ටෙටනස් අපි වලක් නියෝනේටල් ටෙටනස් අපි නැති කරගෙන තියෙනවා රටේ. හැබැයි ඉදිරියේදී වසංගත රෝග පිළිබඳව විශාල අවධානමක් තියෙන බව අපි මතක් කරනවා. ඒ නිසා අපි කියනවා මේ පරිපාලනය පිළිබඳ විශේෂඥ දැනුම තියනව ඒ අදාළ ක්ෂේත්‍රවලට රෝහල්වලට පත් කරන්න. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේ විශේෂිත වූ එකකවලට ඒ පිළිබඳ සුදුසුකම් තියෙන, සුදුසුකම් විතර නෙමේ පළපුරුද්ද අධ්‍යක්ීම තියෙන පුහුණුව ලබාගත්ත ඒ අය පත් කරගන්න කියන ඉල්ලීම අපි ඉතාමත් ගෞරවයෙන් අපි නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතුමාගේ අපි ඉල්ලනවා. මම හිතනවා එතුමා මේකට කන් දීලා සෞඛ්‍ය ඇමතුමත් හිටියනම් තමයි හොඳ මේ ගැන කතා කරලා මේ පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කරලා මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ට වෙලා තියෙන අසාධාරණ වෛද්‍යවරුන්ට වෙච්ච අසාධාරණයට වඩා ජනතාවට වෙච්ච අසාධාරණය, රටේ දරුවන්ට වෙච්ච අසාධාරණය නිවැරදි කරන්න අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජ්‍ය ඇමතුමා පෙරමුණ ගනී කියලා. ඒ නිසා මම හිතනවා අපි ඉතාමත්ම වැදගත් වෙනවා මේ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන කණ්ඩායමක් දකුණු පළාතට ගිහිල්ලා මේ පිළිබඳව හේතු හොයලා බලලා මේ ගැන විමර්ශනයක් කරලා විශේෂම ජනතාව තුළ අනිසි බයක් ඇති වෙලා තියෙනවා. ඒ බය නැති කරලා මේක රෝග වළක්වා ගැනීම, විශේෂයෙන්ම කැස හෙම්බිරිසාව තිබුණොත් ඒකට අවශ්‍ය කරන උපදෙස් තියෙනවා. ලේන්සුව පාවිච්චි කරන්න, ටිෂු එකක් පාවිච්චි කරොත් ඒක විසි කරන්න, නිතරම අත සබන් දාලා සෝදන්න, ඒ වගේම සෙනග ගැවසෙන තැන් වල රෝග ලක්ෂණ තියෙනවනම් ගෙදර ඉන්න, විවේකය ගන්න, සෙනග රැස් වෙන තැන් වලට යන්න එපා. විශේෂයෙන්ම අවධානම් අය අවුරුදු දෙකට අඩු දරුවෝ, ගර්භණී අම්මලා, කිරිදෙන අම්මලා, වයස්ගත උදවිය සෙනග ගැවසෙන තැන් වලට යන්නේ නැතුව ආරක්ෂිතව ඉඳීම පිළිබඳව මම හිතන වැදගත් වෙනවා. ඒ වගේම අපි දන්නවා විදේශ රටවල ඉන්ෆ්ලුවෙන්සා එන්නත වාර්ෂිකව දෙනවා මේ අවධානම් වයස්වල අයටින්ස. ඒ පිළිබඳවත් මම හිතන්නේ අවධානය යොමු වෙන, ඒ අවධානය කරන්න නම් මේකේ හරි ලෝකෙක් දාන ඕන. මේක හරියට අර ශල්‍ය වෛද්‍ය වාට්ටුව VP මහත්තයට බලන්න දුන්නා වගේ වැඩක්. ශල්‍ය වෛද්‍ය ඔපරේෂන් කරන වාට්ටුවට VP කෙනෙක් දැම්මට ශල්‍ය වෛද්‍ය වාට්ටුවල ඉන්න රෝගියාවත් මම හිතන දෙන උපදෙස් පිළිගන්න එක නැහැ. මොකද විශේෂඥ දැනුම VP තියෙන්නේ කායික වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔපරේෂන් කරන එක පිළිබඳ ඕනේ. මේ නිසා එහෙම දෙයක් අදම වෙලා තියෙන ඒ වරද නිවැරදි වෙන තාක්කල් අපිට ඉස්සරහට ලොකු අවධානම විශේෂයෙන්ම රෝගවල හැකීමේ අංශයට තියෙන බව මතක් කරමින් කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි. මනිහඬ
බොහොම ස්තුතියි ගරු ආනන්ද අරුත්ගමගේ මන්ත්‍රීතුමා. ඔබතුමාගේ විනාඩි 5යි.
මුලාසනේ ගරු සභාපතිතුමනි, ඉතා කාලෝචිත යෝජනාවක් අපේ වක්කෝඹර ගරු මන්ත්‍රීතුමා ගෙනල්ලා තිනවා. මම හිතන්නේ දකුණු පළාතේ පැතිරෙන මේ වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විතින් යම්කිසි පියවර ප්‍රමාණයක් අරන් තිබුණත් මම හිතන්නේ රට පුරා පවතින මේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ වසංගත රෝගයන් දකුණු පළාතට පමණක් සීමාව නොවී මේ රටපුරා පැතිරීමේ අවධානමක් තිබෙන නිසා මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමා මේ යෝජනාව ගෙනාපු අවස්ථාවේදී එකට යමක් අපි එකතු කිරීම සහ මේ රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා මම හිතන්නේ සමස්ත රටපුරා මෙවැනි අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මං හිතන්නේ රජයේ අවධානය යොමු විය යුතුයි ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය මේ සඳහා යොමු විය යුතු බව අපි කාරුණිකව මේ සභාවට යෝජනා කර සිටිනවා ඇතෙන්ම අද මේ රටේ සෞඛ්‍ය තත්ත්වය ගත්තාම ඉහළ මේ ආසියා කරේ ඉහළම සෞඛ්‍ය තත්ත්වයක් තියෙන රටක් හැටියට විශේෂයෙන්ම ඉතාම වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණු පරිසරයක් තුළ මේ රටේ පවතින අවස්ථාවක මම හිතන්නේ මේ වසංගත තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා අපිට ඒ අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා රජය විසින් මං හිතන්නේ ඒ සියලු පහසුකම් සලස්වලා තියෙනවා මං හිතන්නේ මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව පිණිස මං හිතන්නේ ප්‍රනාන්දු පුල්ලේ අපේ ගරු මන්ත්‍රීතුමිය නියෝජ්‍ය අමාත්‍යතුමිය හිටපු මං හිතන්නේ ඉතා පැහැදිලිව එතුමේ වෛද්‍යවරයෙක් හැටියට ඉතා පැහැදිලිව මේ පිළිබඳ කාරණා කටයුතු දන්වා සිටියා මං හිතන්නේ කාලේ ඉතා සීමිත බැවින් මටත් අවස්ථාව ලබා දීම පිළිබඳව නැවත වාරයක් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මේ රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සලකලා බලලා රජයේ විසින් සියලු බලධාරීන්ගේ සහයෝගයෙන් අපි සියලු දෙනාගේ එකමුතුව තුළින් මේ රටේ මේ වසංගත තත්ත්වය මෙතනින් එහාට නොගිහින් මේ පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසලා දෙන්න සිල්ලා ශ්‍රීමින් තමුන්නාන්සේ හදිසියෝ කාලය ලබා දීම පිළිබඳවත් ස්තුතිවන්ත වෙමින් නියඳුනා ස්තුතියි
බොහොම ස්තුතියි ගරු චන්දසිරි ගජදීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි
මොලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි දකුණු පළාත වෙලාගත් ඇතවසෙම්ම මේ දෙමව්පියන්ට මර බය දැනෙන රෝගයකට ජනතාව මුහුණ දෙනවා දැන් මේ ශ්වසන රෝගය මාතර මේ මේ මුළු ප්‍රදේශය පුරා පැතිරී යනවා ඒකෙන් හුඟක් දරුවෝ මේ වෙනකොටත් ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා මේ හේතුව මතම සාමාන්‍ය ජන ජීවිතයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තියෙනවා ඒ නිසා මේ භයානක තත්ත්වය වළක්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ මොහොතේ ඉතාම ප්‍රධාන කාර්යභාරයක් හැටියට ඒ වගකීම දරාගෙන කටයුතු කිරීම වැදගත්. මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ගමගේ මන්ත්‍රීතුමා කිව්වාගේ පහුගිය කාලේ අපේ රටේ ඉහළ සෞඛ්‍ය තත්ත්වයක් ලබා දීම පිළිබඳ ප්‍රසාදයට පත් වෙලා තියෙනවා දකුණු ආසියාවේ ඒක පිළිබඳ අපට තර්කයක් නැහැ. නමුත් අපිට පේනවා මේ රටේ ආර්ථිකයේ දිහා බැලුවම සභාපතිතුමනි අපේ ගරු අගමැතිතුමා කිව් විදියට අපේ රටේ ජනතාවගෙන් 43% දිනකට ඩොලරයකට අඩු ආදායමක් ලබන්නේ. ඒ වගේම සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ වාර්තාවක කියවෙනවා වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 121ක් නිසි බර ප්‍රමාණයක් නැහැ. 17%, 15% නිසි වැඩිමක් නැති දරුවෝයි කියලා. එතකොට මේ තත්ත්වයේ යටතේ ඒ පෝෂණය අඩුකම නිසාම ප්‍රතිශක්තිකරණය අඩු වෙලා තියෙනවා. දැන් මේක තමයි එක පැත්තකින් මේකට ප්‍රධාන හේතුව වෙන්නේ. මේක දකුණු පළාතේ කවර විදියකට ආරම්භ වුණත් මේක ජාතික උදුරක් විදියට පැතිරෙන්න පුළුවන්. දැන් පහුගිය කාලේ මේක මැඩලන්න ගත්ත උත්සාහය මේ කාලගුණික හේතු නිසා අඩපණ වෙන්න පුළුවන් කෙසේ වෙතත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි සුවිශේෂව විශේෂඥ කණ්ඩායමක් මේ වෙනුවෙන් දකුණු පළාතටපත් කළා මම හිතනවා දැනටමත් ඒ කටයුතු ආරම්භ කරලා ඇතිපත් කරලා මේ රෝගය දැන් වෛද්‍යවරු කියන්නේ අපට තාම මේක කවර විදිය රෝගයක්ද කියලා තාම නිගමනය කරන්න බෑ කියලා ඉතින් මේ නිසා අපි ඒ තත්ත්වයන් පිළිබඳ හරි හැටි සමීක්ෂණය කරලා පර්යේෂණ කරලා මෙවැනි රෝගයන් ඉදිරි කාලේ වළක්වා ගැනීමත් මේක ජාතික වශයෙන් බෝවීම වළක්වීමට අවශ්‍ය ප්‍රතික්‍රියා සකස් කර ගැනීමත් වැදගත් වෙනවා. ඒවගේම අපේ ඇමතුවා මේ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුලෝකට සහභාග වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකේන විශේෂඥ සුවිශේෂ වෛද්‍යවරු අන්තර්ජාතික හුවමාරු ක්‍රම මගින් මේ රටවල් ඇතුලේ තියෙන මේ බෝවන රෝග මර්ධනය කිරීමේ ජාත්‍යන්තර දැනුම හුවමාරු කරගන්නත් වැඩපළක් තියෙනවා නම් හොඳයි. දැන් අපි වෙනත් රටවල්වල සමහරට විශේෂ පර්යේෂණයන් කරපු ඒ වගේම මෙවැනි ලෙඩ රෝග පිළිබඳ සහ ඒ ප්‍රතිකාර ක්‍රම ගැන අධ්‍යයනය කරපු පර්යේෂණ ඒකක පර්යේෂකයන් ඉන්නෝ. ඊට පස්සේම ඒ දැනුම අපි හුවමාරු කර ගැනීමත් වැදගත් වෙනවා. අපේ රටේ දැනුම ඒ සඳහා යොදා ගැනීම. මම ඔබතුමාට කියන්න කැමතියි, දැන් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළත් වෙලා තියෙන්නේ. මේ දේශීය වෛද්‍ය ක්‍රම තුළිනුත් මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න අවශ්‍ය, මේ වගේ බෝවන රෝග මර්ධනය කරන්න අවශ්‍ය ශක්තියින් නිෂ්පාදනය කර හැකි ක්‍රමවේද තියෙන බව ආයුර්වේද කියනවා. මේවා වළක්වාගත හැකි ක්‍රම. ඒ නිසා යමක් දැන් මේ අපි මේ කාලගුණික විපර්යාසයන්ට වුණ දෙනවා. අපි වහිනකොට කුඩේ ඉහලනවා, වැස්සට පස්සේ කුඩේ අකුලනවා. දැන් ඒ වගේ තමයි මේ අපි මූණ දෙන ස්වභාව ධර්මයේ ගැටලුවේදී නායෑම හෝ වේවා, ගම් වතුර වෝදුර හෝ වේවා, මේවයිදී ඒ තියෙන තත්ත්වයන්ට මූණ දෙනවා මිසක් ඒ පිළිබඳ දිගුකාලීන විද්‍යාත්මක සැලසුම් අපි සකස් කරගෙන නැහැ. ඒ නිසා අපි බලන්න ඕන දේශීය වෛද්‍ය ක්‍රමයක්, බටහිර වෛද්‍ය ක්‍රමයේ සංකලනයක් මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තුළ මේ බෝවන රෝග පාලනය කර හැකි ක්‍රමවේදයන් අපට හදාගන්න පුළුවන් ද ඖෂධ නිෂ්පාදනය කරන්න සහ දේශීය වෛද්‍යවරුන්ගේ දැනුමත් මේකට උකහා ගන්න. දැන් අපි හුඟක් මේ කතා කරන්නේ බටහිර වෛද්‍ය පර්යේෂණ පිළිබඳව විතරයි. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුළෙත් අත්දැකීම් සහිත මේ ලැබවල පර්යේෂණ නොකරට ජීවිත අභ්‍යාසයෙන් ලබාගත්තු දැනුම අපි යොදා ගැනීමේ කිසි වරදක් ඇත්තේ නැහැ. ඒ නිසා මම මේ වෙලාවේ කියන්නට ඕන සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ සියලුම දැනුම අපේ රටේ තියෙන අපේ මහ පොළවේ තියෙන දැනුම, මහ පොළවේ මේ පරිසරයේ තියෙන විවිධ ඖෂධ වර්ග, දේශීය වශයෙන් තියෙන ප්‍රතිශක්තිකරණය නැති කිරීමට සහ මෙවැනි රෝග දිගට පවත්වීම වළක්වාගත හැකි වෙනත් මේ දේශීය ඖෂධ වර්ග සහ ගහකොළ අපේ ඇත්ත වශයෙන්ම හැම පැලෑටියක්ම ඖෂධයක්, මේවා කොහොමද ප්‍රයෝජනයට ගන්න කියන එක ගැනත් ඒ ඇති කරගත්නා වූ එකඟතාවයන් හා සංවාදයකින් මේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි අනෙකුත් බෝවන රෝග හා කල්පවත්නා රෝග වළක්වාලීමට අන්තර් බැඳීමක් සම්බන්ධයක් ගොඩනගන්න ඕන. මේ දෙක ඇතුලේ අපේ බටහිර වෛද්‍ය ක්‍රමය දේශීය වෛද්‍ය ක්‍රමයට වඩා ඉහළයි, දේශීය වෛද්‍ය ක්‍රමයට බටහිරේව දන්නේ නැතිව අපි දන්නවයි කියන ආකල්පවලින් වෛද්‍යවරු පෙළෙන්නේ නැතුව ජනතාවගේ යහපත වෙනුවෙන් ජනතා කේන්ද්‍රීයව අපි මේ සෞඛ්‍ය වැඩපිළිවෙලකට යම් නිර්මාණයන් සකස් කරගන්නවා නම් මම හිතන්නේ හුඟක් වෙලාවට අපට මේවා පාලනය කරගන්න අවස්ථාවක් ලැබේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම මගේ ශෝකයත් පළ කරනවා දකුණු පළාතේ මේ රෝගයෙන් අසහනයටපත් වෙලා සිටින ජනතාවට. මොකද එයයි දින්ද මම දකුණු පළාතේ කෙනෙක් හැටියට මම දන්නවා ද රෝහල් ප්‍රාන්තපුල්ලේ ගරු මන්ත්‍රීතුමිය කිව්වාගේ රෝහල් පිරිතිරියමින් තිබෙනවා. අම්මල ළමයි පාසල් අරින්නේ නැහැ, පාඩට යවන්නේ නැහැ, ලොකු මර බියකින් ඉන්නවා. ඒ ඒ ඒ තත්ත්වයන් යටතේ මේ කාලගුණික තත්ත්වයනුත් මේ ගම් වතුරත් මේ තත්ත්වය තවත් තීව්‍ර කරන්න බලපෑමක් ඇති කරයි. ඒ නිසා වහවහ මේ තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය වෛද්‍ය සහයෝගය දකුණු පළාතට ලබා දෙමින් මේ තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය සියලු තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කියලා සිටමින් මට ලැබුණු කෙටි අවස්ථාව පිළිබඳව
බොහොම ස්තුතියි. ගරු විජේපාල හිටියාචි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි.
උලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මා ස්තුතිවන්ත වෙනවා. දකුණු පළාත තුල පහුගිය දින කිහිපය තුල ඇතිවෙච්ච ඒ වෛරස් උණ සම්බන්ධයෙන් විශේෂයෙන්ම දකුණු පළාතේ නොඋනත් සබර බරමුව පළාත නියෝජනය කරන අපේ සහෝදර ගරු මන්ත්‍රී චානක වක්කුඹුර මැතිතුමා විසින් යෝජනාවක් ඉදිරිපත් කරා මේ සඳහා වහා රජයේ අවධානය යොමු කරන්න කියලා. මොකද දකුණු පළාතේ මන්ත්‍රීවරු කවුරුවත් අපේ රජදීර මැතිතුමා හැර මේ කතා කරේ නැහැ, යෝජනාව ගෙනෑවේ නැහැ. මොකද කවුරුත් දන්නවා මේ වෙනකොට මේ කටයුතු මර්ධනය කරන්න අවශ්‍ය සියලු දේවල් රජයේ මගින් මා හිතනවා ක්‍රියාත්මක වෙලා අවසානය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. ඒ පිළිබඳ වැඩි මනක් මා හිතනවා ගරු ෆයිස කාසිම් අපේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කරයි. ඇත්තෙන්ම පහුගිය දින කිහිපය තුළ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් දකුණු පළාත තුළ සිද්ධ වුණා. දකුණු පළාතේ මා හිතනවා පහුගිය කාලේ අප්‍රේල් 20 ඉඳලා මේ දක්වා මියගිය මේ රෝගයෙන් මියගිය 8 දෙනෙක්, ඒ අතරේ මාතරින් 5 දෙනෙක්, ගාල්ලෙන් 2 දෙනෙක් සහ අම්බන්තොටින් 2 දෙනෙක්. මේ සියල්ල ගාල්ල ශික්ෂණ රෝහලට තමයි මේ රෝගීන් ගෙනෑවේ. වයස අවුරුදු 2කට අඩු ලරුවන් සඳහා තමයි මේ රෝගය විශේෂයෙන්ම රෝගයට භාජනය වුණේ. ඒ වගේම ඉන්ෆ්ලුවන්සා කියන උණ කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරත් මීට එකතු වෙච්ච ඇඩනෝ කියන වෛරසය නිසා මේක දරුණු ලෙස මහිතනවා ප්‍රචලිත වුණා. මේ වනකොට පහුගිය කාලය තුළ ගත්තත් ගාල්ල ශික්ෂණ රෝහලේ රෝගීන් 290කට ආසන්න සංඛ්‍යාවක් හිටිය නමුත් අද ඒ ප්‍රමාණය 37 දක්වා අඩු වෙලා තිබෙනවා. ඒ නිසා රජය හැටියට අපට දෙන්න පුළුවන් ඉහළම මං හිතනවා අවශ්‍ය ප්‍රතිකර්මය මේ වෙනකොට ඉෂ්ට කරලා තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය කාල පරිච්ඡේදය තුළ තිබුණේ නැහැ සමහර උපකරණ. අපි සතුටු වෙනවා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා රාජිත සේනාරත් නැමැතිතුමා විදේශයක හිටියත් ගරු වැඩබල නැමැතිවරයා හැටියට ෆයිස කාසිම් මැතිතුමත් මේ වන විට ඒ සඳහා අවශ්‍ය උපකරණ ඒ වගේම බෙහෙත් හේත් සියල්ල රජය මගින් නොමිලේ ලබා දෙන්න කටයුතු කර විතරක් නෙමෙයි බිලියන 10ක් ලක්ෂ 100ක් කඩිනමින් ශික්ෂණ රෝහලට ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම හයි ෆ්ලෝ කියන මැසිම ලබා ගන්න එක රුපියල් 8,72,000ක් වෙන එකක්. ඒ වගේ 10ක් ගන්න මේ වෙනකොට අද වෙනකොට 4ක් ඇවිල්ලා තිබෙනවා. මේ වෙනකොට මර්ධනය වෙලා තිනවා. අපේ ප්‍රනාන්දු පුල්ලේ ගරු හිටපු නියෝජ්‍ය ඇමතුමිය හිටපු රාජ්‍ය ඇමතුමිය ප්‍රකාශ කළා මේ ආණ්ඩුව යම් යම් කටයුතු වලට වහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එතුමියත් ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවක සභාපතිවරියක් හැටියට හිටියා. ඒ කාලේ ඔවා එතුමියටත් තිබුණා වගකීම්. හැබැයි එතුමිය අද මේ අනිත් පැත්තට ගිහිල්ලා ප්‍රකාශ කරනවා මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට මම බය නැතුව කියන ඕන කෙනෙක් එක මම විවාදයකට ඉඳලා ඇස්ති. පළවෙනි වතාවට තමයි ශික්ෂණ රෝහලට ලක්ෂේව ලක්ෂයකට වැඩි මුදලක් ලබා දීලා තිනවා. ගොඩනැගිලි භෞතික සම්පත් උපකරණ සඳහා සහ වෙනත් දේවල් සඳහා. මම කියනවා ශික්ෂණ රෝහලේ හැම සතියකටම දවස් 2ක් මේ රෝහලට යන කෙනෙක් හැටියට ලෙඩ බලන්න. ඒ විතරක් නෙමෙයි මේ රෝහලට අද සබරගමුවෙන් පවා රෝගීන් එන තත්ත්වයක්. මොනරාගල බදුල්ල දිස්ත්‍රික්කයෙන් පවා රෝගීන් එන තත්ත්වයකට පත් වෙලා තිනවා. මහින්ද රාජපක්ෂ පාලනය තුළ හම්බන්තොට දියුණු කරා නම් අද හම්බන්තොටින් බස් රථ ශික්ෂණ රෝහලට එන්නේ නැහැ ගාල්ලට. ඒ තරම් විශාල ප්‍රමාණයක සෞඛ්‍ය පහසුකම් අපි ලබා දීලා තිනවා. ඒ අතරේ අපි පැහැදිලිව කියන්නට ඕන බෝවෙන රෝග මර්ධනය සඳහා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. ඩෙංගු රෝගය සඳහා වෙනම මර්ධන ඒකකයක් හැදුවා. ගරු රාජිත සේනාරත්න මැතිතුමත් වෛසකා මැතිතුමත් ඩෙංගු රෝගය සඳහා වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒකට තරුණ තරුණියන් රැකියාවක් හැටියට පමණක් නොවේ සේවයක් හැටියට ලබා දීලා අද ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට අවශ්‍ය වටාපිටාව අපි හදලා තිනවා. ඒ නිසා අපි නිකන් ඉන්නේ නැහැ. අපි මන්ත්‍රීවරුන් හැටියට මෙහාට වෙලා ඉන්නේ නැහැ. අපි දිනපතා අපි පැයෙන් පැය මේ පිළිබඳ විපරම් කටයුතු කරලා තිනවා. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඇතුළු ඒ සෞඛ්‍ය ශේෂ්ත්‍රය හැම කෙනෙක්ම සාකච්ඡා ගණනාවක් තිබ්බා. දකුණු පළාතේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ශාන් විජේලාල් මැතිතුමා පෞගිය දවස්වල ඒ සාකච්ඡා තියලා ඒ තුලින් මේ පහසුකම් ලබා දීලා විතරක් නෙමෙයි මේ පිළිබඳ පසු විපරමක් කරා. ඒක නිසා තමයි දින කීපයක් යනකොට මාස ගණන් අවුරුදු ගණන් මේක යන්නේ නැතුව ඩෙංගුවගේ ව්‍යාප්ත වෙන්නේ නැතුව දින කීපයක් ඇතුළත මාසයක් ඇතුළත මේක මේ කටයුත්ත මර්ධනය කළා අවසන් කරන්න පුළුවන්කමක් ලැබුණේ මේ රජයේ පැහැදිලි සෞඛ්‍ය වැඩපිළිලක් නිසයි කියන එක අපි විශේෂයෙන්ම මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි අවසාන වශයෙන් මම කියන්නට කැමති ආණ්ඩුවේ තිබිච්ච කාර්යක්ෂමතාවය නිසා ආණ්ඩුවේ තිබිච්ච උනන්දුව නිසා ආණ්ඩුවේ තිබිච්ච සෞඛ්‍ය අමාත්‍යංශයේ ගරු අමාත්‍යවරයා ප්‍රමුඛ මං හිතන එතුමා ඒ ඇතුළු අපේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු මේ සෞඛ්‍ය කණ්ඩායමට මා ස්තුතිවන්ත වෙනවා. දකුණු පළාත තුල ශීඝ්‍රයෙන් පැතිරිලා ගිහිල්ලා මේ නොයෙක් ව්‍යසනයන් සිද්ධ වෙනවලාක ගම් වතුර ගල්ලා ගංගා දෙගොඩ තලා යන වෙලාවක නොයෙක් ප්‍රශ්න තිබෙන වෙලාවක මං හිතනවා මෙවැනි කටයුත්තකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කමක් අපේ රජයට අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දෙපාර්තමේන්තුවට පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා ගරු අපේ මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙන ඔබතුමා මේ පිළිබඳ අවධානය යොමු කරාට. හැබැයි අපි රජයක් හැටියට මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළා. මේක සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දාන්න පුළුවන්කමක් නැහැ. මේ රෝග සැරින් සැරේ මං හිතනවා ක්‍රියාත්මක වෙනවා, ඒවා නැති වෙනවා, ආයේවා උස්සන්න වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ස්තුතිවන්ත වෙනවා කරාපිටියේ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති මහත්මයාට, මම හිතන එතුමා ඇතුළු ඒ රෝහල් කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. කඩිනමින් මේක මර්ධනය කරන්න දෙන්න පුළා ඉහළම දායකත්වය ඔබ ලබා දීලා තිබෙනවා. මම හිතනවා ඒ අපෙන් සදහටම සමුගත් මේ අට දෙනක් දරුවෝ අවුරුදු පුංචි දරුවන් අට දෙනාගේ පවුල්වල අයටත් රජය වෙනුවෙන් අපේ සාතිසේ සම්වේගය ප්‍රකාශ කරමින් මෙවන් දෙයක් වනේ වනහතුරෙකුටත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් ස්තුතිවන්ත වෙමින් ඔබතුමාට මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුති. ගරු චන්දිම වීරක්කොඩේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි.
මුල් ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ සභාව අමතන්න ලැබිච්ච අවස්ථාව හැටියට අපේ ප්‍රදේශයට අපේ දිස්ත්‍රික්කයට වැදගත් වෙච්ච අවාසනාවන්ත තත්ත්වයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ කරුණු දැක්වීමට ලැබීම ගැන මම එකාතකින් කනස්සල්ලට පත් වෙනවා. ඒ වගේම මේ අවස්ථාව මම ගෞරවාන්විතව අගය කරනවා. සෞඛ්‍ය අතින් සෞඛ්‍ය දාර්ශක අතින් ඉතාම ඉහළ තත්ත්වයකට ලංකාව පැමිණිලා තියෙනවායි කියලා අපි හැම තැනම උදම් අනනවා. අපි යන යන තැන්වල ලෝකයේ සම්මන්ත්‍රණවල කියන්නේ සෞඛ්‍ය අතින් අපි ලබාගත්ත ජයග්‍රහණ. එවන් වූ තත්ත්වයක් තිබියදීත් අපේ කුඩා දරුවන් අට දෙනෙකුට මරණය ගෙන දුන් මේ ව්‍යසන තත්ත්වය මේ රට තුළ ඇතිවීම පිළිබඳව අපි රටක් හැටියට කනගාටු වෙන්න ඕන. මේ අවස්ථාවේදී මේ තත්ත්වය මර්ධනය කරන්න විශේෂයෙන්ම අපේ වෛද්‍යවරු කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ඒ ලබා දීපු සක්‍රීය දායකත්වය පිළිබඳව අපි අපේ ස්තුතිය ගෞරවය එයට පුද කරන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි විවිධ දේ ඉටු කිරීම සඳහා විශේෂම කරාපිටිය සම්බන්ධව සංවර්ධන කටයුතු වෙනුවෙන් සැලසුම් සකස් කරලා තියෙනවා. නමුත් ඒ සැලසුම් මන්දගාමීව ක්‍රියාත්මක වෙනවායි කියන එක මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අද වර්තමාන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට ඉඳෙද්දී මුල්ගල් තියලා වැඩ ආරම්භ කරපු ඒකක අද දැන් අවුරුදු 4කට ආසන්නයි තාම විවෘත කරගන්නට නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි කරුණු හොයා බලන අවස්ථාවල කොන්ත්‍රාත්කාර සමාගමට මුදල් ගෙවීම පිළිබඳ ප්‍රශ්න ඇතිවීම නිසා ඒ ඉදිකිරීම් කටයුතු මන්දගාමී වීම පිළිබඳව අපිට කරුණු දැනගන්න ලැබිලා අපි ඇමතිතුමාට රාජිත සේනරත්න ඇමතිතුමාට දැනුම් දුන්නා. එතුමත් ඒ සඳහා උත්සාහ ගත්තා බව අපි දන්නවා. නමුත් මුදල් ලබා දීමට නොහැකි වීම තුළ මේ සංවර්ධන කටයුතු ජනතා බලාපොරොත්තු වෙච්ච ආකාරයට අනුව ප්‍රදේශයට අවශ්‍ය කරන ආකාරයට අනුව ඉටු කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. මේ පිළිබඳව රජය මුදල් අමාත්‍යංශය භාණ්ඩාගාරය වගකිය යුතුයි කියන එක තමයි අපි ප්‍රදේශයේ මහජන නියෝජිතව හැටියට ප්‍රකාශ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අවශ්‍ය කරන බේත් අඩුව අපි කුමන ආකාරයෙන් කතා කරත් අපි ඇත්තටම බෙහෙත් මුල අඩු කරා කියලා කතා කරනවා. බෙහෙත් මිල අඩු කරාට බෙහෙත් අඩුව විශාල ප්‍රශ්නයකට හේතු වෙලා තියෙනවා. මම ඊයේ දවසේ කරාපිටියේ පිළිකා වාට්ටුවට ගිහිල්ලා පිළිකා රෝහලට ගියාම එතන තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ ලෙඩ්ඩුන්ට රෝගීන්ට අවශ්‍ය කරන බෙහෙත් අඩුව. මම එතනින් දුරකථනයට කතා කරාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා සම්බන්ධ කරගන්න බැරි වුණා. අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට කතා කරා, එතුමත් සම්බන්ධ කරගන්න බැරි වුණා. නමුත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ කාර්යාලයෙන් මහරගමට කතා කළා. මහරගම අධ්‍යක්ෂතුමා මට කතා කරලා කියනවා බෙහෙත් අඩුවක් නැහැ, බෙහෙත් ඇති වෙන්න තියෙනවා කියලා. බලනකොට බෙහෙත් ඇති වෙන්න තියෙනවා මහරගම, නමුත් කරාපිටියේ බෙහෙත් නැහැ. මේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? මහරගම තියෙනවා නම් ඒ බෙහෙත ඇයි දකුණේ නෙමෙයි අම්පාර ඉඳන් මොනරාගල මේ හැමතැනින්ම එන ලෙඩ්ඩුන්ට ලබා දිය යුතු බෙහෙත් ටික
ඔරපීස් කරව හැමතැනම.
yes yeah
අන්දරතුමා, දෙක ඔබතුමා කියන්නේ බෙහෙත් මහරගම බෙහෙත් තියෙනවා ගාල නැහැ කියලා.
නැහැ කියලා.
මම හිතන්නේ එහෙමනම් ඔයාගේ අධ්‍යක්ෂකයාගේ වැරද්දක්. දැන් අපේ සිස්ටම් එක මැද රජයේ තියෙන්නේ අපි කම්පියුටරයිස් කරලා දීලා තියෙනවා. ඕන බෙහෙතක් කොයිවත් නැතත් තීරණින්දා ඒකට ගන්න පුළුවන්.
ඕන දැන් මගේ අධ්‍යක්ෂක
ඒ නිසා ඔබතුමා අධ්‍යක්ෂකමට කියන්නේ මහරගමෙන් වැඩියෙන් තියෙනවා නම් එයාට එයාගේ කම්පියුටර් හරහා බඩු ගන්න පුළුවන්.
ඕන දැන් මම මගේ අධ්‍යක්ෂ බොහොම ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය ඇමතුමා මැදිහත් වීම ගැන. මරු මූරාසනාවට මන්ත්‍රීතුමනි, මගේ අධ්‍යක්ෂතුමෙක් නෙමෙයි ඔබතුමාගේ අමාත්‍යංශයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂතුමෙක්.
ඒ හරි.
මම මහජන නියෝජිතයෙක් හැටියට කරුණු හොයලා බැලුවම තමයි මේ බෙහෙත් හිගයක් තියනවා කියන එක මට කිව්වේ රෝගීන්. ඉතින් රෝගීන් කිව්වම තමයි මම මේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ අවධානයට යොමු කරේ. ඉන් අනතුරු ඊ හවස මේ වගේ වෙලාවට අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මට කතා කරා. කතා කළා මම එතුමාට කිව්වා මේකට විසඳුමක් දෙන්නම් කියලා.
නෑ මන්දිරුව
බාරගත්තා.
මන්දිර පොඩ්ඩක්. ඔව්. එමගේ මේකයි. දැන් මමත් මේ ප්‍රශ්නේ ගැන ඊයේ පෙරේද මට ආරංචියක් වෙලා මම කතා කරුවා.
ඔව්.
අපේ MST එක ස්ටොක් තියෙනවා. ඊට පස්සේ මම ඇහුවා මිස්ටර් විල්ෆෙඩ් මාර්ගම දෙකද ඇහුවා ඔයගේ ප්‍රශ්න තියෙනවා කිව්වා. එයාත් කිව්වා මගේ ප්‍රශ්නයක් නෑ මට බේත් තියෙනවා කිව්වා. ඉතින් අපි දන්නේ නැහැ දැන් එහෙමනම් අර ඉන්න කරාපිටියේ ඩිරෙක්ටරට පුළුවන් ඒගොල්ලන්ට එක්සස් තියෙනවා ඒගොල්ලන් බේත් ගන්න. ඉතින් යාගේ වැරද්දක් අපේ. ඉතින් ඒ නිසා අමාත්‍යංශ වැරද්ද කියන්න එපා.
නෑ ඒක
ගැලදාලා අපි
ඇමතුමා මම ඔබතුමාගේ ස්තුතිවන්ත වෙනවා කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගැනීම ගැන. නමුත් මගේ තර්කය මේ අධ්‍යක්ෂතුමා අයිති වෙන්නේ ගමටවත් පාර්ලිමේන්තු මන්ත්‍රීව කෙනෙක් වෙච්ච මටවත් මගේ පක්ෂයේ වෙච්ච දේශපාලන පක්ෂයටවත් නෙමෙයි. එතුමා අමාත්‍යංශයේ නිලධාරියෙක්. අමාත්‍යංශයේ කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් මිසක්ක මෙවන් තත්ත්වයක් ඇතිවිය නොහැකි කියන එක මම කියන්නේ. ඔබතුමා දක්ෂ කැපවෙච්ච නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට මේ කාරණා හොයන බලන එකට අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ තත්ත්වය එසේ වුණත් ගමේ රෝහලේ බෙහෙත් නැතිවීම සම්බන්ධව වගකිව යුත්තේ අදාළ අමාත්‍යංශය බව ඔබතුමා පිළිගත යුතුයි.
ඇමතුමා දැන් ඔබතුමා කතාවේදී උත්තර දෙන්න පුළුවන්.
ඔව්. අපි ඒ වගේ සම්බන්ධීකරණයක පිළිබඳ ප්‍රශ්න, ඒ දැනුවත් වීම පිළිබඳ ප්‍රශ්න එතුමා කියන ආකාරයට මම දන්නේ ඒ අධ්‍යක්ෂතුමාගේ වැරද්දක්ද නැද්ද කියලා. මොකද අද වෙනකොට රෝගීන් 300කට ඒ බෙහෙත් වර්ගය හිගවීමෙන් දුෂ්කර තත්ත්වයට පත්විය හැකි බව ඒ පාලක මණ්ඩලය මට ඊයේ දැනුම් දුන්නා. ඒ වගේම ඒ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ඇති වෙච්ච තත්ත්වයන් පිළිබඳ විශාල ඉතා ඉහළ මිල ගණන් වෙනකන් අද රජයේ තීන්දුවක් අරගෙන සියලු බෙහෙත් ලබා දීමට තීන්දුව කළා තියෙනවා. නමුත් බෙහෙත් තුණ්ඩුව දිහා බලලා ඒ තුණ්ඩුවේ පිටට යවලා ඒකේ මිල දැනගත්තම ඒ මිල ගෙවා ගන්න බැරි හින්දා බෙල්ලේ වලදාගත්ත ලෙඩ්ඩු ඒ රෝහලේ ඉඳලා තියෙනවා කියන එක අපි කනගාටුවෙන් උනත් කියන්න ඕන. ඒ වගේම ළඟදී තත්ත්වයක් උදා වුණා දෙමෝපියෝ තමන්ගේ තාත්තට බෙහෙත් ටික අරගෙන දෙන්න ගියාම දරුවෝ දෙන්න කිව්වා තාත්තා නෙමෙයි කියලා. පස්සේ හොයාගෙන ඇහුවම ඒ දරුවන්ට කියන්න සිද්ධ වුණේ අපට තියෙන්නේ ඇඳිවත විතරයි. ඇඳිවත විතරක් ඉතුරු වෙනකන් අතේ තිබිච්ච සියලු මුදල් වියදම් කරේ තාත්තට බෙහෙත් දෙන්න බෙහෙත් ටික අරන් දෙන්න. අද බෙහෙත් ටික අරගන්න වෙන ක්‍රමයක් නැති නිසා අපි තාත්තා නෙමෙයි කියලා මේ කතා කරන්න කියන මට්ටමට
මම දැන් අවසන් කරන්න අවශ්‍යයි.
ඒ මට්ටමට තත්වෙපත් වෙච්ච මිනිස්සු රෝගීන් අපේ ප්‍රදේශයේ ඉන්නවයි කියන එක මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ නිසා මේ තත්වය කරුණා කරලා හොයලා බලලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. අපි මේ වසංගත තත්වය අපේ ප්‍රදේශයේ ඇතිවීම වළක්වලා ඒ කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා සියලු සෞඛ්‍ය වෛද්‍යාංශ ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳ අපේ ස්තුතිය එයාට පුද කරමින් මීටත් වඩා කාර්යක්ෂමව මේ කටයුතු සිදු කළා. මේ අට දෙනාගෙන් පස්සේ කිසිදු දරුවෙකුට ව්‍යසනයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින්
මේ
මියගිය දරුවන් අට දෙනාගේ පවුල්වල උදවියට අපේ සංවේගය ශෝකය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු
මන්ත්‍රී මුලස්රණ මන්ත්‍රීතුමනි.
ගරු ඇමතුම ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා. Honorable Faisal Kasim, you have 20 minutes.
Okay, what am I calling for time? Bismillahir Rahman Rahim. Honorable Presiding Member, I thank Member of Parliament Janaka Akumbra to bring this motion today. And this influenza virus, it's a seasonal virus fever. Every season it comes, every year, two times comes this virus fever. And we have set up island-wide 90 centers where we get the data, every day-to-day data we get there. With that, we have been monitoring this virus fevers with our health ministry, with the epidemic consultant team was working with this. Last year, it was not in southern province. It was the other provinces have been affected by this influenza virus. And this year, from April onwards, it has been affected in the southern province. Since today, you know, with the rain, we are expecting more diseases to come up. Once the water coming down, we are expecting more diseases to come up. But as a health ministry, as a deputy minister, I wanted to guarantee and say our ministry has taken all the steps to restore these problems. And in Karapitiya hospital, there have been deaths which have been brought by Mathara, Hammanthotta, Tangal, all these places, they have brought the patients. The problem is only health ministry can't do this support. Without a public support, we can't to give the fully support by our ministry. Reason, the public should know how this disease are coming. This influenza virus normally starts with a cough, then the fever. So we have told the through the MOH office to inform the public when this any patient gets this cough and fever starting and pouring nose, we have asked them to take to the hospital. Whereas some parents doesn't do that. They take to closer private practice doctor and take the medicine. And it happens when it's become worse, then they run up to the hospital. This is not only this virus fever. This has been in the dengue also, the same matter we have been following up these days. They have told the public any diseases. You can walk into our hospitals. We have all the facilities. We have been spend a lot of money to do blood test. And we have given all the hospitals the three-part analyzer, four-part analyzer, five-part analyzer, we have given them. And also we have given MLTs most of the hospitals. So only health ministry, blaming on health ministry won't do on these diseases. The public support, when Mrs. Fernandopoli was telling, she was talking about the washing the hands. How many public they are doing washing the hands? Actually, the virus fever, you should have a very, very, you have to wash your hands. You have to be very careful. And most probably these diseases are spread out in schools. It comes through the schools. Because when the children, they have cough, they cough in front of others and spread out that. So in totally, when you talk about the health of Sri Lanka, if the public support doesn't we don't get the public support, we can't win all these diseases from public. I want to give you an example. The most tourists comes to Nigambo. And mostly affected dengue area is Nigambo. But the foreigners, they doesn't get dengue fever. The reason, when they come to Sri Lanka, they are ready with the they're facing the problem. They are ready with the whatever the cream or oil or whatever they apply, and they get some help avoid from these fevers. And also today I want to say here, they have been pointing out about some directors been transferred. And because of that reason only this economy have been become worse. Which is a false story. In fact, yesterday too, our Member of Parliament, Mainanda Arulgame too, was. I saw in the TV, he was talking about that. I want to say Dr. Pabha Paliga Vardhana, she was been from 2000 to 2012. She was been working as epidemic director on this ministry. And 2012, she had been given a cabinet approval. And when she was working, and 2017, she have, with the official leave, that means that with a foreign job, it's called, she was working in WHO. She had to give, given a, she applied for leave, and she had gone to work in, I think, sorry, not WHO, UNICEF. She went to UNICEF to work. And after 1 year, she came back to our ministry. By the time she was coming, the vacant position of that director of the epidemic department was, we are sent to request to by the PSC. Public Service Commission, and they called for an interview, and they have selected a other director to look after the department. So when this director, Mr. Anil, was given by the PSC, I think you might be knowing a member, once the PSC is recommended, we can't withdraw from there. It's a rule. After 1 year, this head doctor has come back again, and she has given to another department. It's not a ministry fault, or it's not the minister's fault. It's a duty track. Every 5 years, they've been on a channel where doctors have been given. They have been transferred every 5 years. So when they transfer, when their 5 years are coming up, every doctor, they apply for the transfer programs. So automatically, Mr. Dr. Anil came to the position there. And we have to give it. And when the bond agreement said it is the ministry, is the appointment given by the appointment, by appointment is been decided by the ministry where she had to go. So once she came back after she had taken leave and gone 2 years, and she had come in 1 year, since that the posts have been filled and she had been transferred to other department. So
order, please.
Ruchandima Veerakkodi Mathithuma චෝදනාවක් කරා ගාල්ල කරාපිටියේ පිළිකා රෝහලේ බෙහෙත් වර්ග අඩුවීමක් ගැන. නමුත් මම මේ වෙලාවේ ගාල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති මහත්මයාට කතා කරා. මෙතුමා එක බෙහෙත් වර්ගයක් විතරක්, සියලුම බෙහෙත් තියෙනවා, එක බෙහෙත් වර්ගයක් විතරක් අඩුවෙලා තියෙනවා. මොකද මේ බෙහෙත් වර්ග සති දෙකකට වරක් තමයි ගෙනෙන්නේ. මොකද නැත්තම් එක්ස්පයර් වෙන නිසා.
ඒක එමෙතුමාට කතා කරන්න එතුමා.
ඒ නිසා මේ නම කියන්න ඕන. මොකද අපි අපිට චෝදනා එනවා රජින් ෆිල් ගැස්ටින් කියන එක වර්ගයක් විතරක් නැති වෙලා තියෙනවා. ඒක වෛද්‍ය සැපුම මේකකේ නැහැ. ඒක සඳහා එන්නේ ආනයනය කරන්න ජූලි මාසෙ වෙනවා.
ඒ නිසා මේ සම්බන්ධයෙන් ප්ලීස් කන්ටිනියු.
So therefore the opposition finger outing the health ministry is not reasonable. She have been automatically have been given their job. That's all. We are not transferred, or we are not taken away from the ministry. She herself, she applied for leave, and she had gone for 2 years to UNICEF, and she had come back before finishing that 2 years. She had come back on first year, come back after 1 year. That was the story. Therefore, we blaming the ministry or the minister is not that, but still our epidemic department is very strong. We have been now twice, our team has gone there in the southern province. They have had meeting with the PD's office last two times. They have given a meeting and they have given an instruction what they had to do, and all the medicines is available now there. So the public has to be awareness, and they have to be more careful on this. So we too, I think day yesterday our Director General also had a press conference, as he has said everything. So it said the public. But according to our record, comparing the last week OBD patients and this week, it has come down. It's coming rapidly coming down now. So I hope this will be settled in time to come, when the public is more be more awareness on this issue, and we can work on it. And also, as the member of parliament talking about Chandrima Veerakkodi's issue, we have centralized all the central government hospitals under the computer system. If the any hospital doesn't have, not only the central government hospital, the provincial hospital too, if they have any shortage of medicine, by over their computer or by paper, they can immediately they can get down their medicine. I think last month when I was looking for a medicine for a cancer, which is not available in our stores, we got down from Jaffna Hospital and brought it to Maragama. The system is there. So the directors of the hospital, their duty to do that. We have been instructed them. Everything minister, and the director general, and the secretary can do. We have formed up a system where the medicine transfer has been done. It's their duty to do that. Blaming us, Mr. Chandra, member of parliament, Chandra Veerakodi, on the ministry, it's true that he had been given by the public, and he would have been tried because known to that, but still, these are responsible, their officers. Who is in the high rank officer, they had to do their job. But everything here, what happens in Sri Lanka, by somebody doing mistake, and everything pointed out the ministers. In fact, in the health sector, as we say, we have been developing our health sector. I think we have been on a standard level that have been given in the world. And we are trying to move further down. We are given a lot of programs to go forward. And the World Bank have given us $200 million to develop the primary cares. So we are going to have all the village hospitals, primary care development, through that, bring it to the closer their provincial base hospital, from the base hospital to bring to central government hospitals. So the system we are trying to make more easier for health sector to public in Sri Lanka. Therefore, I thank Janaka Vakram, a member of parliament, bringing this motion today and highlighting through parliament to the public to awareness about this influenza virus. Thank you.
Thank you. Heta peravuru 10:30 dakta namata parliament rasena.